ربنا في عالي السماء معنا كمان بالعرسي يواجه معنا كرة نكاري معنا كدوران درا أتبوتيا أبو ما أبوتا ربنا نامو ما سلام كسوان بالعرسي أتلو وانو كرمتا على ජනාධිපති තුමනි අද මේ අවස්ථාවට පැමිණ සිටින වෛද්‍ය අභිවර්ධන ඇමතිතුමනි මන්දිර සීමා උපදේශක ඇමතිතුමනි ආරක්ෂක ලේකම්තුමනි අනෙකුත් සම්භාවිතිය
අමුත්‍රයෙන්
අද අපි මේ අභ්‍යාරාම විහාර ස්ථානයේ පැමිණෙන්නේ වැදගත් තීක්ෂණ සමාවන අභ්‍යාරාම විහාරස්ථානයේ අභිනවයෙන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේලා අනුරුවා එදි කරලා එහි ප්‍රථම මල් පූජාව අපේ අධිකරු ජනාධිපතිතුමාගේ පවත්වන්නේ අවස්ථාවට අපි සහභාගි වුණේ පින්කමකට සහභාගි වෙන මනුෂ්‍යයෝ මේ අභ්‍යාරාම විහාරස්ථානය කියන්නේ කදකින් ලංකාවේ තියෙන විවාදාපන්න විහාරස්ථානය. controversial temple කිව්වොත් ඉංග්‍රීසියෙන් නොයෙක් දේවල් මෙතන සිද්ධ වෙලා තියෙනවා මේ කාලේ. අපේ ආනන්ද නායකතුමාගේ පන්තිනේ අද හැත්තෑ කියනවා නම් හැත්තෑ හතරවෙනි පන්ති. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ කාලය තුළ මේ අභ්‍යාරාම විහාරස්ථානයේ විවිධ දේශපාලන පෙරළි සමාජ පෙරළි නොයෙක් විවිධ දේවල් සිද්ධ වෙන විහාරස්ථානයක් මේ විහාරස්ථානය. එක සැරයක් මෙතන රැස්වීමක් පවත්වන වෙලාවදී මෙතන වෙඩි තිබ්බා විද්‍යලා දෙන්නේ තුනකට මැරුණා මොන මෙතන මේ ලංකාවේ මේ වෘත්තීය සමිතිය අතර සෞඛ්‍ය බලපාන හෙද සේවා රාජ්‍ය හෙද සේවා සංගමේ මූලස්ථානය වෙන තැනක් හදලා තියෙන පසු නමුත් මෙතන තමයි කාලයක් මේ හෙද සේවය පිළිබඳ වෘත්තීය සමිතියක් හැටියට ඒ නායකත්වය දෙමින් අපේ
කලින් මේ අවකන බුද්ධ ප්‍රතිමාව හදලා
මේ විහාරස්ථානේ මාත් කිව්ව අපි දැන් කරන්න දෙයක් නැහැ. බුදු සාසනකට ඒතු වේගම් කුණි උගතුමාලා බොහොම දුප්පත්. දුෂ්කර පන්සලවලට මේ රජයෙන් ආධාර කරගන්න. මේ කවුරුත් වැඩිදියුණු කරන්න ඕනේ. ඕම මේ කොළඹ නගරයේදී මේ සියලු වංග සම්පූර්ණ පන්සල්වල නෙමෙයි මේ රටේ නියම බුද්ධ ශාසනයේ ඇත්ත. නියම පින්තූරයක නෙමෙයි කවුරුහරි කොළඹට ඇවිල්ලා මේ පන්සල් ටික බලලා ගියොත් එහෙම ලංකාවේ බුද්ධ ශාසනයේ නම්බර් 1 කියලා කියනවා. නමුත් ඈත පිටසල් ගියාම මේ පහසුකම් තියෙන පන්සල් නැහැ. මේ වගේ වැසිකිලයක්වත් නැති පන්සල් නාස්තියෝ වගේ මේ රටේ තියෙනවා. අපේ මෙතන ඉන්නව මම දන්නවා ඒ කාලේ බොහෝ දෙනෙක් ඔය ඈත පන්සල් වලට ගිහිල්ලා කොටි ගන්න කාලේ ඒ ස්ථාන උරුමගන්න විශාල කාර්යභාරයක් හිතුකලා ආනන්ද හම්තුරු දේවල් සම්බන්ධ කරලා වුණා අපේ සෝවිත හම්තුරු අපි බොහෝ අවස්ථාවල් වලදී. ඉතින් ඒ ඇති කල්පනා කරලා බලනකොට මේ ආයි මෙතන අභයාරාමයක ආධාර කරන දෙයක් නෑ මොකක්. උන්වහන්සේ ඉතාම හොඳ දායක පිරිසක් ඉන්නවා. තාම හොඳ දායක පිරිසක් ඉන්නවා. මේ රටේ යමක් කරන්න පුළුවන් අතට දිගහැරලා දෙන්න පුළුවන් හොඳ දායකයෝ ඉන්නවා. ඉතින් ඒක උපයෝගී කරගෙන උන්වහන්සේ ඒ සිද්ද සේවාවල් සිද්ධ කරනවා. ඉතින් ඒ කාරණේ පිළිබඳව අපි බොහොම සන්තෝෂ වෙනවා. ආනන්ද හැමතුරෝ දේශපාලන වශයෙන් මොන මොන පිළිලක සම්බන්ධ වෙනවද මොන දේවල් කරනවද කියලා ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම සාභාවි වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ රට ගැන තමයි කතා කරන්නේ. උන්වහන්සේ මේ රටේ ප්‍රශ්න ඇති වුණාම කතා කරනවා. ඒතකොට ඒ වෙලාවට ඒ කවුද මේ ප්‍රශ්නවලට ඉදිරිපත් වෙන්නේ කවුද කියලා උන්වහන්සේ වැඩි ක්‍රියා කරනවා. සමහරවිට බොහොම සරල කියනවා මම මේ දේවල් කරේ නැත්තම් කෙරෙන් නැත්තම් මම කව මා සහායකින් අවුරුද්දකින් ආණ්ඩුව පෙරලෙනවායි කියලා. එහෙම කතා කරන්නේ කියලා තියෙනවා. මම දැන් උන්වහන්සේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. කොහොම වෙතත් එහෙමත් කියනවා. මේව චන්තයක් ඉගමැස්සෙක්. නේද? උන්වහන්සේ විචාරිතේ. ඉතින් උන්වහන්සේ හැමවිටම යම් කිසි මානුෂික සේවාවන් කරන්න ඒ පිළිබඳව උනන්දුවකින් නිරන්තරයෙන්ම අරින් කරන අද දේශීය වශයෙන් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් උත්තේජිත උදව් අරගෙන සිද්ධ කරනවා. ඉතින් මේ වගේ මේ ආගමික උත්සවයකදී මම හිතවාසේ කැමති නෑ මේ දේශපාලනයේ සම්බන්ධයක් කියන්නේ. ආනන්දාරු කිව්වෙන්න මටත් වචනයක් කියන්න ඉතුරු. අපේ අතිකරු ජනාධිපතිතුමා ජනාධිපතිතුමනි අපේ රටේ මිනිස්සු මේක අවුරුදු දෙකක ඉඳලා බලාපොරොත්තු වුණා මේ රටේ ලොකු වෙනසක් ඇති වෙන්නේ. මේ රටේ පාලනය පිළිබඳ සාධාරණ යුක්තිගරුක යම්කිසි ක්‍රියාදාමයක් මේක බලාපොරොත්තු ඒ එදා යුගයේ අන්නම්ම මේ රටේ සංවර්ධනයේ දියුණුවට අදාළ මොහොතේ සිද්ධ වුණා තමයි. නමුත් සමහර දේවල් වලදී මේ ජනතාවට ඇතිවෙච්ච පීඩා ප්‍රශ්න දූෂණ වංචා මොන වගේ දේවල් නිසා මිනිස්සු වෙනස් බලාපොරොත්තු බලාපොරොත්තු වෙච්ච වෙනස කරලාතුයි කියන්නේ විලා තියනවද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. මේක මම මේ දේශපාලනයේ නැති විශ්වාස මම මොන පැත්තක්වත් අරගෙන ඒ පැත්තට ආවදන්නවත් අනිත් පැත්ත විවේචනය කරන්නවත් දැන් විශ්වාස නෙමෙයි. මට ඉතින් ඒ වැඩක් නැහැ. මොකද මම මොන ආණ්ඩුවකින්වත් කිසිම දෙයක් කරගන්න බලාපොරොත්තු වුත් නැහැ. ආණ්ඩුව පෙරලන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම කියන්නේ ඉතාම පැහැදිලිව අද මේ රටේ තියෙන extra මහා හොරකමක් වංචාවක් තියෙනවා ඒක මේ රටේ පොඩි කාලේ යනවා කිවල් අරුවක් කියන්නේ ඒක වංචාවක් කියලා. මේක හොරකමක්. ඇයි මේක වහන්දා ගන්නෙ? ඇයි මේක කොමිෂන්පත් කරලා යනවා යන්න හදන්නේ? වැඩක් නැහැ මේක බොරුවක්. පාර්ලිමේන්තුවේ විවාද කරනවායි කියලා ආයි කවුරුහරි කාලේ නඩුවක් දාලා ඒව යට කරන්න කියලා දේවා මහා විශාල වීරු මේ රටේ සියලු මිනිස්සු අර මොහාතර අංගලින වැඩ කරනවා කියලා සමහර වෙලාවට හිතෙනවා මේ මිනිස්සු මුකුත් දන්නේ නැහැ මේ අපි කරන්නා වූ දේවල්. තමන්ගේ මිත්‍රයන්ට හිතවතුන්ට ලාභ උපයාගෙන රටට කෝටි බිලියන් ගණන් පාඩු වෙන දේවල් කරන්න ඇයි කලිසම් නැදගෙන ලැජ්ජනට මහතුරු කියලා මේ දේශනාවට මේ රටේ ඉන්න ඔබතුමා අපි කවුරුත් ගන්නවා අවංකයි ඔබතුමාට යමක් කරන්න ඕනේ කියලා කරන්න ලොකු ආසාවක් ඕනකමක් තියෙනවා. අර ආනන්දාරතුමා වගේ ඔබතුමාගේ බලය මේ වංචා දූෂණ මේවා නැති කරන්න තමයි ඔබතුමාවත් රටේ හැදේ දෙලක්ෂයක් ජනතාව සම්ද දුන්නේ. මේක අමාරු වැඩක්. මොකද මේ රටේ කවදාවත් මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ මානුවක් පිළිගන්නේ නැහැ. මේක ජනාධිපතිතුමා වශයෙන් අතුරු යනවා වගේ වැඩක් මේක. මේකේ වැඩක් නෙමෙයි. ඒ නිසා නමුත් මේ රට දවසින් දවස වංචාවට දූෂණයට නැවතත් යනවා නම් එක්තරා කණ්ඩායමක නැවතත් ඒ වතා සියලු දේවල් බෙදී යන බරපියවලක් නම් මේක යන්නේ ආයර කලින් හිටිය නම කියලා ඒගොල්ලන්ගේ නෑද කොම්පැනියට කියනවා වගේ එක තමයි ඊළඟට දැන් මේ රටේ කියන බලාපොරොත්තු එනිසා මේක බොහොම වාසනාවන්ත පින්වන්ත රටක් මේ ශ්‍රී ලංකාවට යන්නේ මේකේ ඇතුලේ සම්පත් අපි හැම වෙලාවෙම ගෙන ගන්නවා මේ රට මායිමුර දෙකේ කියනවා අර රටේ කියනවා මේ රටේ කියනවා ඔය සියලු දේට වඩා මේ රටේ සම්පත් සංවර්ධනය කරගන්න මේ රටේ මිනිස්සුන්ට දෙන්න මේ රටේ ඉන්න මිනිස්සුන්ට ලොකු ව්‍යාපාරිකව වෙන්න සංවර්ධනය කරන එක තමයි ප්‍රධාන දේ පිටින් එන එක ආවත් එකයි නාවත් එකයි කියලා කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මම නම් අක්ෂවාදයෙන් මේ වෙන දේවල් ගැන මම ඒ අධ්‍යයන ජනාධිපතිතුමාගේ අදහස් සහ එතුමාගේ චින්තනය තුළ තියෙන බොහොම හොඳ යහපත් පිළිතුරු අදහස් හැම විටත් ගැන කතා කරන්නේ. නමුත් එතුමා තරවිදේ මම හිතන්නේ ඉවර වෙලා ඉන්නවා කියලා මේ අවස්ථාවේ. ඒ නිසා මේ රටේ මිනිස්සු සමානිත අපි බොහෝ වෙලාවට දැක්කවයේ විවස්තාව කියන එකක් තමයි හදනවයි කියලා අලුතෙන් හදන්න කියලා මේ රටේ අලුතෙන් විවස්තාවක් ඕනේ නැහැ. මේ තියෙන විවස්තාවේ තියෙන අනුපාතය තියෙනවා නම් ඒක හදාගෙන අපේ ජනාධිපතිතුමේ තියෙන බලතල අඩු කරගෙන ඒවා හදාගෙන යන්න පුළුවන්. මේ බුද්ධ ආගමට මේ රටේ තියෙන ධර්ම මොකද්ද කියලා ආයි කතා කරන්න දෙයක් නැහැ ඒක. බුද්ධ ආගමට මේ රටේ ප්‍රමුඛ ස්ථානය තියෙනවා. ඒක අමුතුවෙන් දෙන්න ඕන කරන්නේ නැහැ. ඒක මේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෙනස් කරන්න කියන්නේ එක එක නාය යෝජනා කරනවා අනාගත රාජ්‍යයක් කරන්න කියලා. ආයෙත් කියන තව දේ යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් මේ සමලිංගික සේවනයක් මේ නීතිගත කරන්න කියලා. සමහර යෝජනා. මොන වීරවත් මේ විකල්පවල තියෙන විකාර අපේ රටවල් වලට අපේ සංස්කෘතියට මේ රටේ ඕව ගැලපෙන දේවල් නෙමෙයි. ඒ නිසා ඕව සම්පූර්ණයෙන් දුරින් දුරු කරන්න ඕන. අපිට දෙන්න ඉදීපන් නැත්නම් අපි තෝන්නේ නැහැ. ජීවිත දීපත් හරි මොන කාලේ අපිට දෙන දේ දෙන්න ඕනේ අපේ අනන්‍යතාවය. අපේ සංස්කෘතිය අපේ අනන්‍යතාවය කොළෝනේ අපි මේ ලබා ගන්න අපේ තියෙන සියලුම extra වූ විකාශ කෘතිය ගන්න අපි පුරනවාගෙන ඉතිය අපේ සංස්කෘතිය අපේ සදාචාරය පාවල දීලා අපිට ඔය මොන සම්පත් විනාවක් කරන්නේ මහලු ගවන්න නිදහස් කරලා අනිත් දේවල් ගාවට නිදහස් කියලා ඒක නිසා මම කයිතත් මම මේ වගේ කතාවක් කලින් කළාද කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ රටක් තුමා ඉදිරියේ අපේ ඉස්සර තියෙන එක්තරා විදිහක වේදනාවක් නිසා මම මේ කතා කරන්නේ. මේ මේ රටේ ඉස්සරා විදිහකින් හොඳ සිංහල බෞද්ධ ගොවි පවුලකින් ඇවිල්ලා ගමේ හැවිච්ච මිනිස්සෙක් මේ යනාස්ත කියලා ඉන්න මේ යුගේ අපිට මේ විදිහට මේ ප්‍රශ්න අපි යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරි තත්ත්වයකට ආවොත් මම හිතන්නේ අපි එතුමාට අපේ ශක්තිය ලබා දෙන්න ඕනේ. එතුමාට අපේ ශක්තිය ලබා දෙන්න ඕනේ මම හිතන්නේ. මේ මේ රට ඉදිරි කාලය තුළ මේ රට හරියට තමන්ගේ බලතල හරියට තේරුම් අරගෙන මේ රට මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඒකට තමා සම්බුත් සාසනේ රකින්න එවගේම සියලු දෙවියන්ගේ ආරක්ෂා සම්පත්තිය සැලසෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අද ආනන්ද හාමුදුරුවෝ මම මෙතන පාසලකන්නේ කතා කරන්නේ ආනන්ද හාමුදුරුවෝගේ පාසලේ මෙතන මේවා කතා කරන තැනක් නිසා මම මේ වචන ටික නේලා රේ මතක් කළේ. අපි මාසේ කරගෙන යන මේ පාසල දිනු කරන්න ග්‍රාමීය සෞඛ්‍ය සදාචාරය දිනු කරන්න කැපෙන යන වෙන සමාජ ප්‍රතිවැද නේලා රේ කරමින් මාසේ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ අධිගම ජනාධිපතිතුමාට කැමති හැම දිනාටම මත්පත්තරේ ආශිර්වාදය චිර ජීවනයේ සරසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ වෙලාවේ ඉන්න දෙනවා දෙමාපියන්ට. අපේ මේ කල්‍යාණ සාමී ධර්ම මහා සංඝ සභාවේ අනුරාධපුර මණ්ඩල අප අනුරාධ මාධ්‍ය පාන මහත්මයාට ධර්ම ප්‍රේතුරු වගේ ආශිර්වාදය දීර්ඝාය සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ඥානවත් දාන කුලමයි දී වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනතාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සුභාශිංසනය. විශේෂයෙන්ම මේ බව අපේ මුල්ති ආරණාජ මාර්ගපාල මහත්මේ සමහර කරා තිබුණා. අද ජනාධිපතිතුමා කතාවක් මේ පවත්වන්නේ සුභාශිංසන ඉදිරිපත් කරනවා. මොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ ජනාධිපතිතුමා
යාවුත් දෙතුන් වහන්සේ මේ විදිහට මට දහම් පාඩම් කියලා ආරාධනා කළා දුරකතනේ මම බොහොම සන්තෝෂයෙන් බාරාගෙන එදා ඒ ස්වීකත් මම සාමාන්‍ය වුණා. අදත් මම ආවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමුදාගෙන මලක් පූජා කරලා යන්නයි. ආනන්ද හාමුදුරුවන්ගේ කතාවක් අපේ ගෞරවනීය පෙළගමිල් නායක හාමුදුරුවන්ගේ කතාවෙන් සම්සාධනාවලු මට කතාවක් හදලා දුන්න උන්වහන්සේ. උන්වහන්සේලා සම්සාධනා කළ කරුණු මෙන්වාදී කරුණු වලට මම පිළිතුරක් නොදුන්නොත් මම ජනාධිපතිවරයා විදිහට මගේ වගකීම සහ යුතුකම පැහැරියා. ප්‍රධාන වශයෙන්ම මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපි ආනන්ද හඳුනගෙන සාකච්ඡා කරනවා උන්වහන්සේ කිව්වා මාත්‍රිකරණය කරනකොට ඊයේ සදාත් එකවා වගේමයි ඒක කොහොම වෙන්නේ කියලා කිව්වා. මම ප්‍රතිපත්තිමය විදිහට ඊයේ සදා එකක් මගේ ප්‍රතිපත්තියේ එකම ප්‍රතිපත්තියයි කියන එක විශේෂයෙන් පැහැදිලි කරන්නට ඕනේ. ඒ වගේම වාන්තිලා ප්‍රාණ කළ පරිදි මීට අවුරුදු දෙකකට පෙර මේ රටේ ජනතාව මහා තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයා විදිහට. ඒ තෝරාපත් කරගත්ත මැතිවරණ ප්‍රකාශනයේද තමයි මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව මා කැරේ විශ්වාසයක් තබලා මාව මේ සම්පූර්ණ පත් කරගත්තේ කියලා. ආණ්ඩු කිරීමේ ස්වරූපය ආණ්ඩු කිරීමේ ක්‍රමය මේක දෙර කිසිම ආණ්ඩුවක නොතිබු නිසා මේ ආණ්ඩුවේ බොහෝ වෙනස්කම් තිබෙනවා. ඒ වගේ මේ ආණ්ඩුවේ සංකීර්ණතාවයන් තිබෙනවා. අවුරුදු 65කට වැඩිය ගමනාගත ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගෙවල් ගිනි තියාගත්තා. දේශපාලන විරුද්ධවාදීන්ගේ දේපල විනාශ කිරීම රස්සාවලින් එළියට දැම්මා. වෙඩි තියාගත්තා. පශ්චාත් මෙතුවර ප්‍රචණ්ඩ ක්‍රියාවල ස්ත්‍රී දූෂණ ඇති වුණා. ඒ වගේ තාමත්ම අකාරුණික සහ සීලාචාර භාවයෙන් තොර දේශපාලන සංස්කෘතියක් තමයි මේ රටේ තිබුණේ. ඒ අශීලාචාර දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. ලෝකයේ දියුණු රටවල් වල ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂ ක්‍රමය පවතින දියුණු මිනිසුන්ගේ සමාජ ක්‍රමයක් හදාගන්නටයි මේ අලුත් ආණ්ඩුවක් විදිහට අපි කටයුතු කරගෙන යන්නේ. මේ අලුත් ආණ්ඩුවක ක්‍රමය මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක්. දේශපාලන පක්ෂවලට අලුත් අත්දැකීමක්. රාජ්‍ය නිලධාරීන්ට අලුත් අත්දැකීමක්. දේශපාලකින් අලුත් අත්දැකීමක්. ඒ නිසා තමයි මේක පෙර නොතිබු ආණ්ඩුවක ස්වරූපයෙන් මෙලින ආණ්ඩුවක බොහෝ සංකීර්ණ ස්වභාවයන් සහ විවේචනශීලී භාවයන් තිබෙනවා. ඒත් එක්කම කියන්නට ඕනේ අලුත් ආණ්ඩුවක් විදිහට කරන බොහෝ වෙනස්කම් තියෙනවා. මේ අවුරුදු දෙකට මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය වුණේ නැහැ. මාධ්‍යවේදීන්ගේ ගෙවල් වී තිබ්බේ නැහැ. මාධ්‍ය ආයතන ගිලගත්තේ නැහැ. මාධ්‍යවේදීන් අතුරුදහන් වුණේ නැහැ. මාධ්‍යවේදීන් රට හැරදාලා ගියේ නැහැ. ඒ වගේ මට ලොකු ලයිස්තුවක් යන්න පුළුවන්කම තියෙනවා. ආණ්ඩු වෙනස් වුණායි කියලා, මෙතිවරණ දෙකක් තිබුණායි කියලා දේශපාලන විරුද්ධවාදීන්ගේ පශ්චාත් මෙතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව විදිහට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ 2015 ජනවාරි 9 වෙනිදා මම දිනුම් දුන්නාට පස්සේ මට විරුද්ධ වැඩ කරපු කිසිම කෙනෙකුගේ ගෙදරට ගලක් බැඳුනේ නැහැ. ඒක තමයි අවශ්‍ය දේශපාලන සංස්කෘතිය. පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වුණා. ඒ විදිහේ මීට පෙර මැතිවරණ අවසන් වුණාම සිදු බරපතල පශ්චාත් මැතිවරණ ප්‍රකණ්ඩ ක්‍රියා කිරීම. ඒ වගේම මේ රටේ ඕනෑම කෙනෙකුට කතා කිරීමේ නිදහස් විවේචනය ඒ සියල්ල සහතික වෙලා. මම ජනාධිපති වෙන්න කලින් දුරකථන ඇතුමක් ගන්න රජයේ නිලධාරියෙක් වගේ. පොලිසිය නිලධාරීන් තව කෙනෙකුට තවත් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය දේ ටෙලිෆෝනෙකින් කතා කරා. ආණ්ඩුවේ මැති ඇමතිවරු තමන්ගේ සහෝදර ඇමතිවරුන් ටෙලිෆෝනෙකින් අවශ්‍ය දේ කතා කරා. කෑම ගන්නවා ටෙලිෆෝනෙකින් කතා කරන්න බැරි ටෙලිෆෝනෙක පැක් කරනවා. ඒ වගේම තමයි සංවර්ධනයේ පිළිබඳව ඇතැම් අය අහන විදිහක ඒ විදිහකම මටත් සංවර්ධනය කරන්න. නමුත් ඒ විදිහකම ගියානම් කෝටි බිලියන් 9000 කෝටි බිලියන් 12000 කරගන්න දෙනවා මේ වෙලේ. ඒ නිසා රටක සංවර්ධනය කියන්නේ රටක් ණයකරණය කියන එක. ලෝකයේ ගොඩනැගිච්ච රටවල්, ශක්තිමත් වෙච්ච රටවල්, ආර්ථික දියුණුව ඇති වෙච්ච රටවල්, සමෘද්ධිය ඇති කරගත්ත රටවල්, ඒ රටේ සෑම කෙනෙක්ම එකට එකතු වෙලා කැපවීමකින් තමයි මේ රටවල්
ගොඩනැගෙන්නේ.
දැන් අපි අරන් ඉන්නේ අපි දන්නවා වියට්නාමේ යුද්ධයේ තිබුණු කොරියාව යුද්ධයේ තිබුණු ජපානය. ඒ ජනතාව කොහොමද රට ගොඩනැගෙන්නේ? ඔව්
දැන් විනාඩි 5ක් විතර.
මේ රටවල් ගොඩනගන්න අවංක දේශපාලකයෝ හිටියා. අපේ රට අවංක දේශපාලකයන්ගේ අඩුව අඩක් තියෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ජනතාව ලෑස්තියේදී රාජ්‍ය නිලධාරීන් නිසිමඟ පෙන්වලා රට ගොඩනගන්න ජනතාව ඕනෑම කැපකිරීමක් ජනතාවගේ පැත්තෙන් කරන්න ලෑස්ති. ඒ කැපකිරීමේදී දේශපාලන නායකත්වයන් තමයි සිය අවංකභාවය පෙන්වුම් කරගෙන ක්‍රියාශීලී ලෙස තමගේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතුයි. දැන් ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණා මහබැංකු පිළිබඳව විශේෂයෙන්ම ඇතිවෙච්ච සිද්ධීන් පිළිබඳව බැංකුතර පිළිබඳව විවාදය. ඒ විවාදය මහානායක හාමුදුරුවේ නායක හාමුදුරුවේ මම දකින්නේ දෙගොල්ලම දෙගොල්ලන්ට චෝදනා කරලා. ආණ්ඩු කරන අය කිව්ව ආණ්ඩු නොකරන අය ආණ්ඩු කරන කාලේ කරපු දේවල්. විපක්ෂයේ ඉන්න අය කිව්ව දැන් ආණ්ඩු කරන අය කරන දේවල්. සාමාන්‍ය ගමේ භාෂාවෙන් අද කියන කාටුන් චිත්‍ර ශිල්පියෝ අඳින මම දකින්නේ ඊයේ විවාදේ දෙගොල්ලම අර ගමේ භාෂාවෙන් කියන දෙගොල්ලම නෑව කියලා තමයි මම දකින්නේ. ඒක තමයි මම දකින්නේ. ඒක නිසා එක්කෙනෙක් කොරෙක් කියලා තව කෙනෙකුට චෝදනා කරනකොට මම ඔය හොරකමට කාරණා කලින් මෙහෙම හොරකමක් තියෙනවායි කියලා කියන එක නෙවෙයි. කවුරු හොරකම් කළත් වැරදි. වැරදි වැඩි වැරදි. එතනදී සෑම කෙනෙක්ම දැනගන්න ඕනේ තමන්ගේ අවංකභාවයත් එක්ක ඒ කටින් තමන්ගේ වර්ගී සහ යුතුකම් ඉටු කරන්නේ කිසිම තියෙන කාරණාවක්. අපි මෙල්ලන් ඉල නායක හමුදුරේ අවසරයි උවාසි සඳහන් කළා මේ කොමිසන් සභා පොරුව කියලා එකක් උවාසිය සඳහන් කළා. සමාවෙන්න ඕනේ එකට. මම මේ උත්තර දීම ගැන මේ සම්බන්ධයෙන් මේ රටේ ඉන්න ඉහළම නීති විසාරදී මම උපදෙස් අරගෙන තමයි කොමිසන් සභාව මේ කොමිසන් සභාව පත් කරන්නේ නැතුව මේ බාහිරව කරන පරීක්ෂණ අවුරුදු දෙක තුනක් ඇදෙන්න පුළුවන්. ඒක තමයි අද පාර්ලිමේන්තුවේ මේ කෝපාකාවක් එක්ක සිටියදී පසුව නීතිපතිවරයා දෙවීම සාමාන්‍යී කරන්නේ අප දවාලේ කථානායකතුමා මට කතා කළා. එතුමා කතා කරලා මට කිව්වා ජනන්ත එතුමා මම අදේකම පාර්ලිමේන්තුවේ තීරණය නීතිපතිවරයාට එවමයි කියලා. නීතිපතිවරයාට මේ කෝප කමිටු වාර්තාව ආපුහම කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. මට නීතිවේදී නීතිඥ උපදෙස් දීලා තිබෙනවා. මම ඒක ඉස්සෙල්ලා එකක් තමයි පොලිසියට බාර දීලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරහා සාක්ෂි අරගෙන මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා කෝප් කමිටු වාර්තාවේ කරුණු පදනම් කරගෙන වග උත්තර හරවන්නට නඩු පැවරේ. ඒක නීති උපදෙස් වල මට හිතවත් මේ වැඩේ හරියට කරන්න ඕනේ කියලා අදහස් කරන අයගෙ මට උපදෙස් ලැබිලා දෙන්න. ඒක දීර්ඝ කාලීන වැඩක්. ඒක අවුරුදු ගාණක් යන වැඩක්. ඒ විදිහට සාක්ෂි දාගෙන ඒකට ලිප්ත කරගෙන. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ඊයේ සම්මත වෙන්න කලින් මේ වාර්තාව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපතිවරයාට යවලා එතනින් පොලිස්පතිතුමාට යවලා තියෙනවා පරීක්ෂණය සඳහා. මම ඊගෙන සොයා බැලුවා පොලිස් පරීක්ෂණ ඒ සම්බන්ධයෙන් දැනට කරගෙන යන ඒවා තුළ මේ වන විටත් ඒ පැත්තේ තීන්දුව වෙලා තියෙන්නේ අපරාධ පිළිබඳව කරන පරීක්ෂණයේ ආකාරයේ නෙවෙයි සාමාන්‍ය සිවිල් කටයුතු සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් විදිහටයි මේක කරන්න පුළුවන් කියලා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය මෙවැනි පරිහරණයක් මට අවශ්‍යයි. මම මේක රත්නම් පැහැදිලිව කියන්නම්. මෙතනදී ජනාධිපති කොමිසම සමා දෙකක් තියෙනවා මේ රටේ කොමිසම සමා පිළිතරවල. එකක් තමයි විශේෂ ජනාධිපති කොමිසම සමා. විශේෂ ජනාධිපති කොමිසම සමා සහ ජනාධිපති කොමිසම සමා කියන දෙක. මේ වැඩි වඩාත්ම සුදුසු ගැළපෙන විශේෂ ජනාධිපති කොමිසම වෙලයි ජනාධිපති කොමිසම. ඒ වගේම මේ ගැසට් නිවේදනය අපි අතුලත් කරනවා මේ පරීක්ෂණ විමර්ශන කටයුතු කරලා නිර්දේශ ලබා දීමේ කාලය අපි පැහැදිලිව සඳහන් කරනවා. දැනට මම අදහස් කරන්න දෙන්නේ මාස 3ක් කියලා තමයි. මේක පත් කරන වීක්ෂ කාලතුමාලා දරන මතය අනුව එහි යම් යම් වෙනසක් වුණොත් ඒක දීර්ඝ කාලයකට ඇදෙන්න කොහෙත්ම මම එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුත්තේදී මෙය පිරිසිදුව කරන්න හරියට වැරද්දක් වෙලා තියෙන සොයාගෙන එතෙන්ට හරියට නඩුව පවරන්න හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න මේකේ හරියට කරන්න ඕන නිසා තමයි මම ජනාධිපති කොමිසම පැත්තේ. මේ ගැන දේශපාලන අංශවල දැන් පයි මම දැකලා තිබුණා ඊයේ වෙලා ඊයේ අදත් සමහර අය කියලා තිබුණා මේ වැඩි යට ගන්නයි මේ කොමිසම පැත්තේ කියලා. මට මේ වැඩි යට ගන්න කිසි වුණාවක් නැහැ. මම කලින් ආණ්ඩුවේ එළියට ආවේ වංචා දූෂණ හොරකම් අන්ත විදියට තිබුණු වැරදි පාලනයකින් මම ඉවතලා. ඒ පාලනයේ එළියට ඇවිල්ලා තවත් ඒ වගේ පාලනයක් හදන්න මම ලෑස්ති නැහැ. මම ඒක කොහොම පැහැදිලිව කියන්නේ. ඒක නිසා හොරුණක් අවුරුත් හොරු. මට කවුද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මම මගේ වැඩි මම හරියට කරනවා. හිටපු අයද ඉන්න අයද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මම මගේ වැඩේ මම හරියට කරනකොට මම මේ රටේ ජනතාව කෙරේ මම විශ්වාසය තියෙනවා ඉස්සෙල්ලා. ජනතාව කෙරේ මම විශ්වාසය තියෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 අවංකභාවයේ තියෙන මේ වැරදි කරන මිනිස්සුන් හරියට දඬුවමක් දෙන්න ඕනාව තියෙන මිනිස්සු කවුද? මට ආණ්ඩුපක්ෂේ විපක්ෂේ කියන ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු දෙනාගේ මම ඉල්ලා සිටිනවා නිවැරදි දැනට සියලු දෙනා එකට ඒක දිලාම සහාය දෙන්නයි. ඒක නිසා අපිට රටක් විදියට ගත්තාම මේ කරුණවලදී මේ මහබැංකු සිද්ධියේ මේ බැඳුතර සිද්ධියේ මේ අවුරුදු දෙකේ ප්‍රශ්නේ තමයි මේ ඇදුනේ එළියට ආවා. හැබැයි පැහැදිලිවම පහුගිය අවුරුදු 7-8 දේවා කියනවා. මේ අවුරුදු දෙකේ කාරණා පරීක්ෂණය වුණාට පස්සේ කලින් අවුරුදු 7-8කම මේ විදිහටම වෙලා තියෙන ඒ ක්‍රීඩාවක් මම ඒකටත් කොමිසම සමාවක් පත් කරලා ඒ වැඩේ පටන් ගන්නවා කියන එක ඕක පැහැදිලිවම කියන්න ඕනේ. ඒක නිසා මම රටක් විදියට රටේ අනාගතය ගැන රටේ ජනතාවගේ ඉදිරි අනාගතය ගැන හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න මගේ කැපවීම තියෙනවා. ඒ නිසා ඔබවහන්සේලාගේ අනුශාසනා මා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔය එක එක දෙනා ලෝකේ රටවල් වල තියෙන විදියට මම ආනුකරණ ලෑස්ති නැහැ. මම මේක හොඳ කරුණු කියලා දිනවා. දැන් ඔබත් එක්කම මෙතන සඳහන් කළා මේ සමනීතික කතාව පිළිබඳ. කැබිනට් එකේ නම මම තමයි ඉන්නේ. ඒ ඔබේ පත්‍රිකාවල ආවා මේ ගණිකා වෘත්තිය ගැන තමයි කියලා. මම තමයි ඒවා ඉන්නේ. මමයි ඒවා ඉන්නේ. මම මේ තීන්දුව ගත්තේ. ඉතින් ඒක නිසා මට බොහෝ දේවල් කියන්න පුළුවන්. මම ප්‍රතික්ෂේප කරපු දේවල් රට අහිමි කරන දේවල් ඒ වගේම රට වීමෙන් ගත්ත මම තීන්දුව අරුණ මහින්ද එළියට දැම්මේ මමයි. අදින් ලෝකයෙන් පිළිගන්න ආචාර කුමාරස්ථානයේ පැත්තේ මමයි. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕන. අද බොහෝ දෙනෙක්ගේ ඇතැම් පිරිසකගේ විවේචනයක් වෙලා තිබෙනවා. විකරණාධිපතිවරයා පත්කිරුවේ මමයි. විකරණාධිපතිවරයා ඉතා දක්ෂවම නිලධාරී කෙනෙක් රටව පිළිගන්නවා. අද පත්කලයි නාචාර කුමාරස්ථාන නාමයෙන් යල්පති ඉතා දක්ෂ හොඳ මිනිහෙක් කියලා රටව පිළිගන්නවා. මේ පත්කිරුවේ මම. ඒක නිසා මම මගේ වැඩේ මම හරියට කරනවා දැන්. අනුපාඩු දිනනවා නම් මම අනුපාඩු හදාගන්න ලෑස්ති. නමුත් වැරදි කරනවා නම් කවුරුහරි ඒක වැරදි කරන ඕන කෙනෙක් ආණ්ඩුවේ විපක්ෂයේද මම ඒකට රකින්න ලෑස්ති නැහැ. එවැනි ගන්න පුළුවන් හැම තීන්දුවක්ම ගන්නවා. ඒ සෑම තීන්දුවක් තීරණයක්ම ගන්නකොට පළවෙනි සමාජයේ ආණ්ඩුවනේ රට ගැන හිතනවා. පාර්ලිමේන්තුවේ තියෙන 225 සංවිධානය ගැන හිතනවා. ඒ සංවිධානයත් එක්ක ආණ්ඩුව ගෙන යෑම හිතනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තු විසඳුම් නැහැ අවුරුදු 4ක්ම ආරක්ෂා කරනවා. තියෙන පාර්ලිමේන්තුවත් එක්ක ආණ්ඩු කරන්න. තියෙන පාර්ලිමේන්තුවත් එක්ක ආණ්ඩු කරන්න ඒ ආණ්ඩු කිරීමේ ක්‍රමය තුළ රට ඉදිරියට ගෙන යන්න ඕනේ. රට වැටෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපිට ආණ්ඩුවක් ඉදිරියට තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුවක් එක්ක අලුත් අත්දැකීම් එක්ක ප්‍රධාන මැතිවරණ විශ්වාස කරනවා. විවේචන පුතෙක් වුණා අනාගතයේ සුභවාදී කියලා මම දැරිය යුතු නිසා අපි පෞද්ගලික මාසයක් දෙකක් නියමිත ලෑස්තුනා. ආලෝක විද්‍යාලි පාර බිඳුව මන්ත්‍ර ගණනාවක් වුණ නියමයේ නියමයේ පරපතලේ රට විනාශේමයි කියලා හිතා. ඉතින් මේ නියමයේ මම බෞද්ධයෙක් විදිහට මම ආගමික කටයුතු කරනවා. ඒ පුද පූජාව මේ රටේ ගෞරවනීය සියලුම මහා සංඝ රත්නය ඇතුළු අනිත් ආගමික පූජකතුමාලාගේ මම ඉල්ලා සිටියා ආගමික පුද පූජාවල් පවත්වා ගන්න. ආධ්‍යාත්මික වශයෙන් අපේ කටයුතු අපි සිදු කරනවා. ඒ පැත්තේ අනිත් පැත්තේ ආණ්ඩුවක් විදිහට නියමයක් ආවොත් නියමයට මූණ දීමේ වැඩ පිළිවෙල පටන් ගන්න ආරම්භ කරනවා. දැන් ඊට සැදී ඉඳලා අපිට හොඳට වයින්වා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ සියල්ල සුභවාදී වෙයි කියලා ගන්න. සමහර අය බලාගෙන ඉන්න නියමයේ ඇවිල්ලා රට විනාශ කරලා ජනාධිපති අමාත්‍යවරයා වැටිලා ලොකු ප්‍රශ්න රටේ ඇති වෙයි කියලා. එහෙම අවාසනාවන්ත රටක් නෙවෙයි. මේක මට බොහොම පැහැදිලි. ඒ නිසා අපිට දැන් අද උදේ මම නායකවරුන්ගේ මට දුන්න උත්සවයක් අද පෞමියා මුලදී මම උදේ අදම් මාර්ගයේ අන්නාලු ප්‍රේණිහාරයන් ලැබුණා මහා රැස්ස. ඉතින් මගේ ගුවන්වීම මහතුරු වැරුවා සර්පොද ග්‍රාමයේ අන්නාහා. මම ගෝ උත්සවය වගේ වහින්ම රැස්ස නෙවෙයි. ඉතින් අපි ආපහු හැරෙමු කියලා. එතන ඉන්නා යාන් බැරි වගුවන් යනවා. ඊයම් මම නැතරින් ආවරලා කොළඹ. ඉතින් හොඳට වයින්නවා නම් මම හිතනවා සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථිකයේ අපේ ආමුදුරනේ මොන ආණ්ඩුවක් තිබුණත් ආර්ථික සැලසුම් පැනුවත් නැතත් රටට හොඳට වයින්නවා නම් ආර්ථික වර්ධන වේගය අවුරුදු 34ක් වෙනවා වැඩි වෙනවා. හොඳට වයින්නවා. නිෂ්පාදනයේ විදුලි බලය මේ කියන්නේ එක ගන්නවා. ඉතින් විවේචන ඉතාම හොඳයි. ගෞරව විවේචන පිළිගන්නවා. ඒ වගේම ගෞරවනීය මහා සංඝ රත්නයන් ශාසන අනුව තමයි මම කරන්නේ. පොදු ජනතාවට අවශ්‍ය දේ මම කරන්නේ. රටේ මහජනයා කියන්නේ මොකක්ද? ඒ පොදුවේ ඒ දේ තමයි මම කරන්නේ. මම කිසිම කෙනෙකුට මම නැවෙන්නේ නැහැ. මම නැවෙන්නේ ජනතාවට විතරයි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නවා. ජනතාවට විතරයි මම නැවෙන්නේ. ඒක නිසා අපිට ආණ්ඩුවක් විදියට තියෙන ප්‍රශ්න ඊට වෙලා හදිස්සියේ ඇති වෙච්ච දේවල් නෙවෙයි. හිතමු ජනාධිපතිතුමා අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණයට ගියේ මේ ප්‍රශ්නේ එන නිසා. කිසි ප්‍රශ්නයක් නැතුව රටේ තිබුණා නම් අවුරුදු දෙකක් තා බලයේ ඉඳී ඡන්ද එකට යන්න ඕන නෑ. ඒක තමයි ඇත්ත කතාව. මේකට කවුරුත් උත්තරයක් දෙන්නේ නෑ. අවුරුදු දෙකක් තියෙද්දි ඡන්ද එකට ගියේ අද තිබෙන ආර්ථික අර්බුදය එන නිසා. අද ආපු ජාත්‍යන්තර ප්‍රශ්න එන නිසා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මානව හිමිකම් සභාවේ ඒ යෝජනා එන නිසා ඒක අපි ආණ්ඩුවත් ඒ ප්‍රශ්න වෙනවා. අපි ඉතින් ඒකට මූණ දෙනවා. ඒකට මූණ දෙනකොට ඒවා ජනප්‍රිය වෙන කරුණු නොවේ. නමුත් ඒවට මූණ දීලා රට මේක ගන්න යුද්ධාධිකරණ කතාව මම අයින් කෙරුවා. මම නෑ මොන යුද්ධාධිකරණ විදේශ විනිශ්චය කාර්යාලය වෙන්නේ මම අයින් කෙරුවා. මම කිසි වෙලාවක ලැස්ති නැහැ විදේශ විනිශ්චය කාර්යාලය. මම ලෝකේ නායකයෝ ඔක්කොම
Thank you.